සාධනාව දෙයක්වත් නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස සත්වචාරුතුමාත්මි අපි දේශන කාලයේදී පැහැදිලි කරගන්නේ සිටි යදහස් කරුණු ස්වර්ගයේ නැවත වතාවක් සෞදුරුකත් පිළිබඳව දැනුම අවබෝධය ලබලා අපිට මේ ධර්මය තුළින් ප්‍රායෝගික වැඩ පිළිවෙලා උදා කර ගැනීමයි අපි කාර්යකාරී උත්සාහයේ කැමැත්ත සූදානම බලාපොරොත්තු උදෑසන කාලයේදී අපි කතා කළා දුක පිළිසින දත යුක්තක් සමුදය ප්‍රහාණය කළ යුක්තක් නිරෝධය සාර්ථක කළ යුක්තක් මාර්ගය වැඩිය යුක්තක් අපේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුම නිබඳු වෙන්නට ඕන සියු තැනක ඥානය උපදිනකොට ඒ ප්‍රදීමී ප්‍රතිඵලය වෙනවා දුක පිරිසිඳ දත යුතුය සමුදය ප්‍රහාණය කළ යුතුය නිරෝධය සාර්ථක කළ යුතුය මාර්ගය වැඩි යුතුය එතකොට මාර්ගය ඇතුළේ හම්බ වෙන්න ඕන මොකද්ද දුක පිරිසිඳ දැකීම දුක පිරිසිඳ දැකීමකට සමුදය ප්‍රහාණය වෙනවා සමුදය ප්‍රහාණය වෙනකොට නිරෝධය සාර්ථක වෙනවා නිරෝධය සාර්ථක වෙනකොට මාර්ගය වැඩි එහෙනම් මාර්ගය වැඩෙනවා කියලා කරන්න ලැබෙන්නේ මොකද්ද දුක පිළිසිඳ දකින්න එහෙනම් අපට උත්තරේ හම්බවෙනවා දුක පිළිසිඳ දකින්නකොට සමුදය ප්‍රහාණය වෙනවා සමුදය ප්‍රහාණය වෙනකොට නිරෝධය සාර්ථක වෙනවා නිරෝධය සාර්ථක වෙන්නේ මාර්ගය එතකොට මාර්ගයේ වැඩනවා කියනවා අපිට දැන් හඳුනගන්න මොකද්ද දුක පිළිසින්න. දැන් අවශ්‍යතාවය අපිට නිරෝධය නිරෝධය ලබන්න නම් සමුදය ප්‍රහාණය වෙනවා. සමුදය ප්‍රහාණය වෙන්නේ කොහොමද? දුක පිළිසින්න දකින්න. දැන් අපි මේ කතා කරලා දුක කියන්නේ මොකක්ද කියලා. සමුදයෙන් බැහැරලා දුක කියන එක අපි පංච ප්‍රාදානස්කන්ධ දුක කියන එක එහෙ උපදිනකොට ආයතනයක් උපදිනකොට ඒ උපදීම සමග එතන පහළ වෙන්නේ ස්කන්ධ පංචකයක් බව අපි දැක්කා. එහෙ උපදිනවා කියන්නේ පංච ප්‍රාදානස්කන්ධයක් පහළ වීම බව අපි දැන් දැනගත්තා. කලවක දිනකොටක් සංස්කෘතයක් රූපස්කන්ධයක සෝත සංස්කෘතියෙන් හටගන්න වේදනා වේදනාස්කන්ධයක ශබ්ද සංඥාව සංඥාස්කන්ධයක ශබ්ද සංජේතනාව සංඛාරස්කන්ධයක සෝත විඥානේ විඥානස්කන්ධයක. එතකොට කලවක දිනකොටක් ස්කන්ධ පහ පංචපාදන ස්කන්ධයක් නාස්තිය උපදින කොටක් හිමයි නාස්තියක් ගන්ධයක් රූපපාදාන සංවේදයට යනවා ධර්ම සම්පත්තිය නැට ගන්න වේදනා වේදනා සංවේද සංඥාව ගන්න සංඥාව සංඥා සංවේද ගන්න සංචේතනාව සංඛාර සංවේද ගන්න විඥාන විඥාන සංවේද මේ විදිහට යම් යම් ආයතනයක් පහළ වේද ඒ පහළ වෙන හැම මොහොතකම ආයතනයන්ගේ පහළ වීමක් එක්කම තියෙන්නේ ස්කන්ධයන්ගේ පහළ වීම. එක්කෝ දැන් අපි මෙතන ස්කන්ධයන්ගේ පහළ වීමක් හැටියට දැක්කත් ආයතනයන්ගේ පහළ වීමක් හැටියට දැක්කත් අපි දැන් තේරුම් ගන්න ඕන ස්කන්ධ පහළ වුණා කියලා දැන් ප්‍රතිපදාන ස්කන්ධ දුකට. ආයතනය පහළ වුණා කියන කොට දුක හටගත්තා. දැන් අපි ඒ උපන් දුක පිළිබඳව දුක්ඛ සත්‍යයට අනුව පිළිගෙන දකින්නවා කියලා කියන්නේ හාත්පස දකින්නවා. දැන් අපිට හම්බවෙන ජාති දුක කන්දාරම් පාටිභාවෝ ආයතනවන ප්‍රතිලාභෝ ජාති. එතකොට දැන් එහේ උපන්න කියලා කියන්නේ ස්කන්ධයන්ගේ පහළ වීම. උපත ඉපදීමේ දුක ඉපදීම දුකක් වෙන්නේ කොහොමද කියලා යන්න අපි බලනවා. දැන් අපට ඉපදීමේ දුක දුකක් වෙලා තියෙන්නේ ඇයි? මේ උපන්න එක දුකක් වෙලා තියෙන්නේ දිරන ලෙඩරෙන මැරෙනින්දනේ. දිරන් නැත්තම් ලෙඩරෙන් නැත්තම් මැරෙන්න නැත්තම් ඉපදීම දුකයි කියන්නේ. නැහැ නම් ඉපදීම සපයි. දැන් බ්‍රහ්ම ලෝකයේ දිව්‍ය ලෝක වල සපයි කියන්නේ මොකක්ද? දිරන ලෙඩරෙන මැරෙන එක බොහොම ප්‍රමාදයි. බ්‍රහ්ම ලෝකයේ කල්ප ගණන් අවශ්‍ය තියෙනවා. හටගත්තා බොහෝ කාලයක් පවතින. එනිසා තමයි මේට වඩා වැඩි සැපයි කියන්නේ. නමුත් කවදාහරි ජරා මරණය එනවාමයි. ජරා මරණය වුණ තැන එනිසා ඉපදීම දුක වෙන්නේ උපන්නේ නැතෙන. උපන්නේ නැතෙන්නේ නිකන් මේ පුංචි පරිවර්තනයක්. උපන්නේ නැසීම දක්වා ඒ අතරත කාලය තුළ ඇතිවන විපරිණාමය තමයි මේ ජරාව කියන්නේ. දිරිමත් වෙනස් වීමක් විපරිණාමයක් තිබෙනවා. එතකොට මේ විපරිණාමයේ වෙනස් වීමේ ප්‍රතිඵලය අවසාන ප්‍රතිඵලය තමයි විඳීම මරණය. එතකොට දැන් අපි බලන්න ඕන එහේ උපන්නා උපන්නේ උපන් හැටියම තියෙනවනම් දුකක් නෑ. උපන් එහෙට මොකද වෙන්නේ? උපන්නේ දිරනවා මැරෙනවා. උපන්නේ බිඳෙන්නේ නැත්තම් නැවත ආයතනයක් උපදින්න විදිහ නෑ. එහැ මැරිලාමයි තව ආයතනයක් උපදින්නේ. එහෙනම් මෙරිලමයි තව ආයතනයක් උපදින්න. ඉතුරු උපන්නේ හේ ස්වභාවය අපට පේනවා. උපදින එහෙනම් බිඳෙනවා මැරෙනවා. මැරෙන්නේ කන්නේ දිරීමකට. දැන් අපිට මේ ශරීරව උපදින හේ ජරාව ප්‍රකට නැහැ. අපි සම්මත එහෙනම් ගත්තොත් නම් අපිට පේනවා හේ විදලීමක් තියෙනවා. එහේ දිරීමක් තියෙන අපිට දැන් අර පොඩි කාලේ කෙනෙක් විදිහට දැන් තේන්නේ නැහැ. තේන්නේ වෙනස් වෙලා. එහේ වෙනස් වෙලා විපරිණාමයට පත් වෙලා. ජරාවට පත් වෙලා. මේ ජරාව තවදුරටත් ජරාවෙන් ගිහිල්ලා මරණේ නොදෙනිම යන දවසක් මරණයට පත් වෙන දවසක් එනවා. ඒක සම්මත හේ අපිට ජරා මරණය හොඳට තේරෙන්නේ. පටිච්චන්න අපටිච්චන්න කියලා දෙකක් තියෙනවා. වැහුණු දුකක් තියෙනවා. විවෘත වුණු දුකක් තියෙනවා. ජරාව තියෙනවා. විවෘත වුණු අවස්ථාවක් තියෙනවා. නොපෙනෙන අවස්ථාවක්. දැන් අපිට සම්මුතිය හැදගත්තාම විවෘතයි පේනවා. හොඳට ජරාව ව්‍යාධිය තියෙනවා. අපදිච්ඡන්න වැඩිලා නැහැ. හොඳට පේනවා. හැබැයි ආ ක්ණේකින් උපදිනා වරණ ඇහැ පිළිබඳව අපිට ඇහැ අපේ දැනුම තාම තියෙන්නේ ඉත උපත් කාලේ ප්‍රතිච්ඡ කාලේ ලැබිච්ච ඇහැ තාම තියෙනවා කියන එක මැරෙනවා කියලා අපි දකින්නේ මරණයට. එහෙත් අපේ තේරුම් ගන්න ඕන එක මොහොතක ක්ෂණයක ඉපදිලා තියෙන පුළුවන් එක ආයතනයක්ම තමයි. ආයතන දෙකක් උපදින්න බෑ. අපි ඉගෙනගෙන තියෙන කලින් ඇහැ උපදින නම් ඇහැ සංඥානික වෙන්න ඕන. හිතත් එක්ක සම්බන්ධ වෙනවා. හිතට පුළුවන් කමක් නැහැ දෙපළක එකවර සම්බන්ධ වෙන්න. එතකොට හිත යම් තැනකට සම්බන්ධ වුණේ එතන ඒ ආයතනය තමයි උපන්තය. එතකොට දැන් හිත ඇහැට සම්බන්ධ වෙනකොට ඇහැ සංඥානිකයි ඇහැ ඉපදිලා. එතකොට දැන් හිත කොහෙද තියෙන්නේ? ඇහැත් එක්ක. එතකොට අනිත් තැන් වල එකක් තැනකවත් නැහැ. එතකොට ඒවා හිත ඉවත් වෙලා නම් දැන් රූපයෙන් හිත ඉවත් වෙනකොට මරණය කියන්නේ මොකද නේද? ආයු උෂ්ණවත් විඥානං යදා කායං ජහන්ති මං අපවිද්දෝ තදා සේති නිරත්තං සමිඳා. යම් වෙලාවක ආයු උෂ්ණේ විඥානය මේ කයින් ඉවත් වුණා නම් දරණගත් වගේ වෙනවා. එතකොට ආයතනයන්ගෙන් එහැ යම් ආයතනයකින් හිත ඉවත් වෙනකොට විඥානය ඉවත් වෙනකොට ඒ ආයතනය නරුණා කියනවා. යම් ආයතනයකට හිත සම්බන්ධ වෙනකොට ඒ ආයතනය උපන්නා කියනවා. එතකොට දැන් අපි මේ මොහොතේ දැකීම කියන ඵලය ලබනවා නම් දැකීම කියන ඵලය අපට ලැබෙන්නේ එහැ පරිඥානක නිසා එහැ උපන් නිසා. ඊළඟට අපි අහනවා ඇසීමක් තිබේ නම් ඇසීමක් තියෙන්නේ කන සංඥාන. කන සංඥානක වෙලා නම් දැන් මේ වෙලාවේ ඇහැ සංඥානක වෙන්න බෑ. දැන් කායතනය තමයි එකවරට. එතකොට දැන් අපට අනුමාන වශයෙන් හිතා ගන්න පුළුවන් වෙන්න ඕන මෙන්න මේ ආයතනයෙන් ආයතනයට මෙරි මෙරි උපදින මෙන්න මේ ධර්මතාවය. සම්මත වශයෙන් අපට පෙනෙන සම්මත ඇසුරේ පෙනෙන ජරා මරණය වගේම ඇහැ ඉපදින මැරෙනවා කියන කොට ඒ ජරා මරණය ඒ විදිහින්ම තියෙනවා. ඒක තමයි මේ දුක අවබෝධ කළ යුත්තක් කියලා කියන්නේ. දැන් අපිට සම්මතයෙන් ජරා මරණය කියන එක අපි ඕන කෙනෙකුට තේරෙන. ඒ සම්මතයෙන් නුවණින් දැකිය යුත්තක් නෙමෙයි. නුවණ ඇති නැති කාටත් මේ වෙනස හිතා ගන්න පුළුවන්. හැබැයි අර ශරීරව ඉපද නිරුද්ධ වෙන ඇහැ ආයතනය ඉපදීමක් ජරාවක් මරණයක් කියන එක නුවණින් අවබෝධ කළ යුතුයි. දැන් අන්න නුවණ දුක අවබෝධ කරනවා කියන්නේ ඒකට. ඉතින් මේ දුක අවබෝධ කර ගැනීම සඳහා යොදා ගන්න පුළුවන් හොඳ పూర్ව ප්‍රතිපදාවක් තමයි සම්මුතිය හේතුරන ලෙඩ වෙන මැරෙන බව විතරම කියන හිං කරන එක හොඳ ක්‍රමයක්. හැබැයි අපි තේරුම් ගන්න ඕන හරිම දැන මෙතන නෙමෙයි මේ ප්‍රතිපදාවට යන්න තියෙන పూర్ව ප්‍රතිපදාවක් කියන දැනුම මත මේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, ඉඳෙන නිරුද්ධ වෙන බව, ජරා මරණය මෙනෙහි කරනවා නම් ඒක හොඳ ක්‍රමයක්. මේ ආයතනයෙන් ආයතනයට ජරා මරණය සිහි කරන එකට සම්බන්ධවක නැති. ජරා මරණය මේ සිහි කර කර ඉන්නවා සුබ දෙයක් හැටියට. හැබැයි අපි මතක තියාගන්න ඕන ජරා මරණය යම් කෙනෙකු නිතර නිතර මේ ආයතනයෙන් ආයතනයට දකිනු මෙනෙහි කරමින් සිටිනම් ඒ තුන ලැබෙන ප්‍රතිලාභය තමයි ශ්‍රද්ධාව. ජරා මරණය පිළිබඳව නිරන්තරව මෙනෙහි කරන කෙනාට ලැබෙන ප්‍රතිලාභය ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති කෙනාට ඒ හේතුවෙන් ලැබෙන ප්‍රතිලාභය තමයි ප්‍රමුදිත. ප්‍රමුදිත බව. ප්‍රමුදිත බව ඇති කල්හි ලැබෙන ප්‍රතිඵලය තමයි ප්‍රීතිය. ප්‍රීතිය ඇති කල්හි ලැබෙන ප්‍රතිඵලය තමයි පස්සති. පස්සද්ධිය ඇති කල්හි ලැබෙන ප්‍රතිලාභය තමයි සුඛය. සුඛය ඇති කල්හි ලැබෙන ප්‍රතිලාභය තමයි එකද බව. සමාධිය ඇති කල්හි ලැබෙන ප්‍රතිලාභය තමයි යථාභූත ඥාන දර්ශනය. යථාභූත ඥාන දර්ශනයේ ඇති කල්හි ලැබෙන ප්‍රතිලාභය තමයි විරාගය. විරාගයට ලැබෙන ප්‍රතිලාභය තමයි විමුක්තිය. විමුක්තියට ලැබෙන ප්‍රතිලාභය තමයි අරහත් ඵල ප්‍රතිවේක්ෂා ඥානය. දැන් ජරා මරණය සිහි කිරීම හතරවෙනි කොටසින්ද අරහත් ඵල ප්‍රතිවේක්ෂා ඥානය. දැන් අරහත් ඵල ප්‍රතිවේක්ෂා ඥානයට උපකාරයි හේතුයි විමුක්තිය. විමුක්තියට හේතුයි විරාගය. විරාගයට හේතුයි කලකිරීම. කලකිරීමට හේතුයි යථාභූත ඥාන දර්ශනය. යථාභූත ඥාන දර්ශනයට හේතුයි සමාධිය. සමාධියට හේතුයි සුඛය. සුඛයට හේතුයි පස්සද්ධිය. පස්සද්ධියට හේතුව ප්‍රීතිය. ප්‍රීතියට හේතුව ප්‍රමෝදය. ප්‍රමෝදයට හේතුව ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවට හේතුව ජරා මරණය. ශ්‍රද්ධාවට හේතුව ජරා මරණය. ඒකෝ මේ ජරා මරණය අපි හරි විදියට සීකරනවා නම් දැන් උගද්දනේ බයයි. මේවා දුකයි දුකයි කියක ජීවිතර ක්‍රේ කියහම මේ අපේ ජීවිත අදාළ වී කඩාවත් පල් වේවා ජීවිත අසාර්ථක වේ. සමාජ ජීවිත පිළිගිලයයි ජාතිය වෙන හේයි නොයේ ප්‍රශ්න තියෙනවා. දැන් ශ්‍රද්ධාව ක්‍රියත්වෙනකොට එහෙම දක් වෙනවා. ඉතින් මතක තියාගන්න ජරා මරණය ගැන සීකරේම තුර හරි විදියට කළොත් ලැබෙන ප්‍රතිලාභය තමයි ශ්‍රද්ධාව ප්‍රමෝදයේ ප්‍රීතිය. අසතුටක් කලකිරීමක් දුකකට පත්වීමක් නම් නෙමෙයි වෙන්නේ. ජරා මරණය සිහි කරනකොට ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? තුනුරුවන් පිළිබඳව ගුණදැන ඇති වෙන ප්‍රසන්නය. මේ ජරා මරණය සිහි කරනකොටම මේ දුක දුක ඇතුළේ සිහි කරනකොටම මේ ධර්මයේ සැබෑවත්ම සත්‍යයක්ම නේද කියන ප්‍රසාදයමයි එන්නේ. මෙබඳු සත්‍ය ධර්මයක් දේශනා කළ ශාස්ත්‍රවරයා පිළිබඳ ප්‍රසාදය උපදිනවා. මෙබඳු ධර්මයක් ජීවිතයේ ක්‍රියාවට නැඟු ආර්ය මහන්සිය පිළිබඳව මහා සංඝ රුවන පිළිබඳව ප්‍රසාදයක් එනවා. තුනුරුවන් පිළිබඳව ප්‍රසාදයමයි එම මොහොතකම ප්‍රකට. ඒ ප්‍රසාදයේ ප්‍රකට වෙන විදිහයි මේ ජරා මරණය පිළිබඳව දුක පිළිබඳව මෙහි කිරීම කියලා කියන්නේ. ඉතින් අද ලෝකේ තියෙන සම්මත අදහස් එක්ක ගලපුවාම මේ පිටක් නොගැලපෙන බව, දිය කරු බව, නොකල යුත්තක් කියන තරමට සමහර කෙනෙකුට අදහස් පහළ වෙන්න පුළුවන්. එහෙනම් අපි තේරුම් ගන්නවා මේ කියන ධර්මතාවයේ යථාර්ථය දැකීම. යථාර්ථය දැකීම අලුතෙන් දෙයක් මවාගෙන බලනවා නෙවෙයි, පවතින දේ දකින්න. පවතින දේ. නිවනෙන් දැන් අපිට හම්බ වෙනවා ආයතනයේ උපදින කොට ඉපදීම. හට ගැනීම හම්බ වෙනවා. හටගත්ත දේ ඊළඟට හටගත්ත දේට උරුම වෙන ධර්මතාවය මොකක්ද? ජරාමරණය. දැන් අපි දන්නවා සංකත ධර්මයන්ගේ ස්වභාවය. සංකත කියලා කියන්නේ හටගත්ත. හටගත්ත හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මයන්ගේ ස්වභාවය තමයි නැතිව වැළඳෙන බව. දබර සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත බව. එහෙනම් එහේ කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. ඒ කියන්නේ සංකත ධර්මය. කන කියන්නේ සංකත ධර්මය. නාසය දිව ශරීරයේ මන කියන්නේ සංකත. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියලා කියන්නේ සංකත. චක්කු සෝත ගාන විවාකාය මන විඥාන කියන්නේ හටගත්ත ධර්මය. චක්කු සෝත ගාන විවාකාය මනෝ සම්පස්ස කියන්නේ සංකත ධර්ම හටගත්ත ධර්ම. චක්කු සම්පස්සෙන් හටගත් චක්කු සම්පස්සජා සෝත ගාන විවාකාය මනෝ සම්පස්සජා වේදනා හටගත්ත ධර්ම. රූප සංඥා ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම සංඥා හතරගත ධර්ම සංකත ධර්ම. රූප සංචේතන ශබ්ද සංචේතන ගන්ධ රස පොට්ටබ්බ ධම්ම සංචේතන හතරගත ධර්ම. චක්කු සෝත ගාන දිවා කාය මනෝ විඥාන හතරගත සංකත ධර්ම. සංකත ධර්මයන්ගේ ස්වභාවය මොකක්ද? ලක්ෂණය බිඳෙන. ඇයි බිඳෙන්නේ? ඇයි නිරුද්ධ වෙන්නේ? හේතු නිසා. එතකොට මොනවාද හේතු? හේතු නිත්‍ය දේවල්. දැන් එහේ උපදින්න යම් හේතුවක් ප්‍රත්‍යක් වේ නම් ඒ හේතු ධර්මයෝද අනිත්‍ය වූ අනාත්ම වූ ධර්මයෝමයි. එහේ උපදින්න හේතු වෙන ධර්මතාව කීපයක් ගැන කියනවා. කර්මජ, චිත්තජ, ඉන්ද්‍රජ, ආහාර. මේ හැ උපදිනකොට මේ හේතු අතරම උපකාර වෙලා තියෙනවා. මේ හේතු අතර නැතුව එහේ උපදීමක් දැකීමක් කියන ඵලයක් ලැබෙන්නේ නැහැ. දැකීමේ කියන ඵලය ලැබෙන්නේ ඇහැ උපන්ව. ඇහැ උපන්න කියන්නේ නම් මේ කර්ම, චිත්ත, නිරුතු, ආහාර. මේ සතර හේතුවම එක්ක මෙල උපකාර වෙලා තියෙනවා. දැන් මේ හතරෙන් එකක් හෝ බිඳුනොත්, මේ හේතු හතරෙන් එකක් හෝ බිඳුනොත් හටගත්ත දේ මොකද වෙන්නේ? මේ හේතු හතර එකතු වෙලා යමක් හදුවා නම් ඉන් එකක් හෝ බිඳෙනකොට හටගත්ත දේ. එතකොට මේ හේතු එකක් නෙමෙයි හතරම මහා බිඳෙන. දැන් මා ජීවිතාවේ ඔබට මතක් කළා රූපේ අනිත්‍යතාවයේ කෙබඳු වේගයකින් ඇති වෙනවද කියලා. අර ඊතල කිව් දිසාවට විදින ඊතල ගන්නටත් පෙර වැටෙන්න පෙර ඉඳ ගන්න තරම් වේගයෙන් දුවන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඔහුගේ ජවය හිරු සඳුගේ වේගය ආදීදී සංසන්දනය කරමින් අපි සංයුක්ත නිකායේ සූත්‍රය ගැන මතක් කරා. ඒක වැඩි විස්තර දැනගන්න පුළුවන් ජවනහන්ත ජාතකය. ජවනහන්ත ජාතකය. ජවනහන්ත ජාතකයේ බුද්ධත්වයන් වහන්සේ ජවනහන්ත වෙලා උපන්න ආත්ම භාවයක බොහොම වේගෙන් පියාඹන්න පුළුවන් නා. බුද්ධත්වයන් වහන්සේගේ සහෝදරයෝ දෙපළක් දවසක් යෝජනා කරන අපි ඉගත් එක්ක දුවමු කියලා. බුද්ධත්වයන් වහන්සේ මේක වළක් කරන යන්න එපා කියලා. මොකද මේ දෙන්න තීරණය කරන්නේ අපි කොහොම හරි යනවා. ඉරුත් එක්ක හිමුට වඩා වේගෙන් යාත්‍ර කරන්න ඕන කියලා. බුද්ධත්වයන් වහන්සේ දවසක් බලනකොට මේ දෙන්න හිරුත් එක්ක දුවනවා යන තරඟෙට. නාස්ති දැක්කා මේ අය විනාශ වෙනවා කරනවා. ජවනහංස බෝධිසත්වයෝ ගිහිල්ලා මේ අය සම්පූර්ණයට යනවා. මේ අයගේ වේගය නිසා මන්නේ වේගය ගින්නට හේතුවක් කියන එක විද්‍යාත්මක නියමය. ජවනහංස ජාතකයේ පෙන්වනවා. මේ වේගවත් බව නිසා එක සහෝදරයෙක්ගේ තතු ගිනි ගන්නවා. බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ තතු වලින් වහලා සිසිල් කරලා නැවත ඒ සහෝදරයව ආපහු ගෙවනවා. දෙවනි සහෝදරයාටත් තියෙනවා නම් ගිනි ගන්නවා. ඒක වාස්තුවක්. එයාවත් තමන්ගේ තතු වලින් වහලා ජීවිතේ බේරලා ආපහු ගෙවනවා. එකක් දුර බෝධිසත්වයෝ හිරුත් එක්ක ගමන් කරලා මේක අඥාන ක්‍රියාවක් මේක අනවශ්‍ය අනාර්ය පරිශ්‍රමයක් කියලා අපේ අර දනලා වහන්සේ බලවැස්ස තමන්ගේ මිත්‍ර රජු වුණ දෙන්නාම උතරතුරු කතා බහ කළාම නිබඳු දෙයක් සිදු වුණා කියලා කියනවා. රජු වහන්ව ඉතර වේගයෙන් ඔබට යන්න පුළුවන් කියලා. නිබඳු දෙය නිබඳු වේගයෙන් තමයි වේගය කියලා වහන්ව මහරජේ එක වේගය ඔබට දක්වන්න පුළුවන් කමක් නැහැ කියලා දෙන්න විදිහක් නැහැ. හැබැයි ඔබට යමක් තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් මම කියලා දෙන්නම්. දක්ෂ ධනුද්දරයෝ හතර දෙනෙක් ගෙන්නා. මෙන්න මේ හතර කොනේ කියලා ඒ අයට කියන්න විදින්න කියලා දුන්නු එකවර හතර දිසාව. විදින්න කියලා පළවෙනි එකවර විදින දුනු හතර පළවෙනි ඊතලේ රියනක් ඉදිරියට යනකොට ජනහංස අල්ලගන්නවා. ඊළඟට ධනුදරයාගේ දුන්න යන්න හම්බෙන්නේ බඹ දෙකයි රියන් දෙකයි. ඒ දුන්නත් අපට අරගෙන තුන්වෙනි කෙනාගේ දුන්න මේ එකවර විදින දී ඊය රියන් තුනයි ඉදිරියට යන්නේ. ඒ ඊයත් අරගෙන හතරවෙනි කෙනාගේ ඊයත් අරගෙන බොත්සත් වෙනවට පෙනී ඉන්නේ. ඒ තරම් වේගයෙන් යන්න පුළුවන්. එතුම කියනවා පිරිසමුගේ ගමන මිතත් වඩා වේගවත්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මිතත් වඩා වේගවත් මේ රූපේ හටගත් ඇහි දින්නේ. මිතත් වඩා වේගවත් රූපේ. එතකොට රූපේ දෙනීම මිතත් වඩා වේගවත් නම් නාම ධර්ම වල දෙනීම ඊටත් වඩා වේගවත්. චිත්තපවතින චිත්තක්ෂණයක් නම් රූපයේ චිත්තක්ෂණ 1000ක්. එතකොට චිත්තක්ෂණ 1000ක් පවතින රූපයේ දිදීම අර උපමාවෙන් දර්ශනයෙන්. එතකොට විබන්දු වේගවත් දිවීමක් රූපේ තියෙන විපරිණාමයක් නිවීමක් රූපේ තියෙන නාම ධර්ම ඒකත් වඩා වේගයෙන් විපරිණාමයට දිවීමට ලක්වෙන. දුක ඇහැ කියලා කියන්නේ මෙන්න මේ වගේ මේ හේතු නිසා හටගන්න දේ. හටගන්න ධර්මයන් හටගත් මොහොතේ පටන්ම දිවීමට විපරිණාමයට අන්න හටගත්ත වස්තුන්ගේ ධර්මයන්ගේ විපරිණාමය තුළ අපට අත්විඳින්න වෙන ප්‍රතිඵලය තමයි ජරාව කියන්නේ. දැන් අපේ රූපය හටගත්තා.
මම කුසක හටගත්තා. මෙලවට බිහි වුණා. බිහි වෙච්ච මොහොතේ ඉඳලා තියුනේ මොකද්ද? විපරිණාම. මෙන්න මේ මොහොතින් මොහොත සිදුවෙන විපරිණාමය තුළ අපට ප්‍රකට වෙන්නේ යම් යම් යුගවලදී ජරාව වශයෙන් හම්බ වෙන්නේ විපරිණාමයේ ලක්ෂණ. දැන් අපට සමහර දෙයින් මේ ජරාව අප්‍රකටයි. ලේසියෙන් දකින්නේ අපේ දෝත්තරස්තරන් මැනේ වල ජරාව දිවීම හරි අමාරුයි අවබෝධ කරගන්න. අපරිච්ඡන්න වෙහිලා මලක වර්ණය වෙනස් වෙනවා දකින්න බෑ අපිට. නමුත් අපි දවසක් හමාරක් යනකොට මල වර්ණයෙන් පිරිලා කියන එක දන්නවා. නමුත් ওই මොහොතේක මොනවද කියලා? නමුත් අපි දන්නවා මල පිපිච්ච මොහොතේ ඉඳලාමයි ඒ විපරිණාමය අපේ හැස ඇස දහුවෙන්නේ හුඟා විපරිණාමයට පත් වුණා. නමුත් දැන් අපේ ඇසට හසු නොවුනට හැම මොහොතකම මේ විපරිණාමය. එහෙනම් යමක් හටගත්තා නම් හටගත්ත මොහොතේ හටගත්ත ක්ෂණේ ඉඳලා හටගත් ක්ෂණය පළවෙනි ක්ෂණය දෙවෙනි ක්ෂණයම ආරම්භ වෙන්නේ මොකද්ද? විපරිණාමය. ඒ විපරිණාමයට පත් වෙමින් අපට ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? විරාපත්ති. එතකොට මේ විපරිණාමයේ ජරාවේ අවසානයේ මරණය. බිඳි. හටගත් හැම දෙයකම හැම සංකත ධර්මයකම ස්වභාවය හටගත් දේ ජරා මරණයට. එතකොට දැන් මෙන්න මේ ස්කන්ධයන් ආයතනයක් උපන්නා කියනකොට උපන්දේට ඊළඟට උරුම දේ මොකද්ද? ජරා මරණය. දැන් අපි ඔන්න ඇහැ උපදිනකොටම ඉපදීම දැක්ක, හටගත්තා. දැන් අපි පුරුදු කරන හටගත් දේ ඒකාන්තයෙන් ජරා මරණයට පත් වෙන එක. එතකොට ජරා මරණයට පත් වෙන දෙයක් මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය කියලා හෝ සත්‍ය පුද්ගලයේ කියලා හෝ ඇසුරු කරනවා නම් ඒ ඇසුරු කිරීම ප්‍රියන් හා එක්වීමක් නොව අප්‍රියන් හා එක්වීමක්මයි. අප්‍රියන් හා එක්වීමේ දුක, ප්‍රියන්ගෙන් වෙන්නේ දුක, කැමති දේ නොලැබීමේ දුක, ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛාසයාවේ දුක ලැබෙන්නේම මේ ජරාවන්විත පත් වෙලා මේ නිරුද්ධ වෙනවා කියලා නොදැනීම මතම. එහේ උපදිනකොටම මේ කියන පිටනම් එකක් ගැඹුරු මම විදිහට කියන්න වෙන්නේ ඉදිරියට මේ කියපුවද වඩා අමාරු එකක් තමයි මේ කියපු එකක් ගැඹුරු කියන මේකට මතක් කියයි කියන්නේ. දැන් මම මේ කියන්නේ ඒකාන්තයෙන් අද දැන් මේ මොහොතේ දුක නැති වෙන්න පුළුවන්. ඒකයි මම මේ තේරුම් කරන්නේ. දැන් යමක් හටගත්තොත් හටගත්ත දේ ජරා මරණයට පත් වෙනවා කියන අවබෝධය තිබුණොත් ඒ අවබෝධයත් එක්ක අපට ලැබෙන මොකද්ද? ස්කන්ධයන්ගේ හටගැනීම. ස්කන්ධ දෙක හටගත් ස්කන්ධයෝද ජරා මරණයට පත් වෙනවා. එතකොට හටගත් ස්කන්ධ මමද නොවේ, මගේද නොවේ, මගේ ආත්මයද නොවේ, සත්‍යයේද සුද්ධලයේද නොවේ, ස්කන්ධයන්ගේ හටගැනීම වුණා හේතු මේ පාලවීම නිසා. එතකොට මෙන්න මේ අවබෝධය ලැබුණොත් හටගත්තේ ජරා මරණයට පත් වෙනවා කියන අවබෝධයෙන් යුක්ත වුණොත් එවන් දැක්මක් අවබෝධයක් ඇතිදී කවුරුහරි ඇසුරු කරනවද? නෑ. ඒක ඇසුරු කරන්නේ නැහැ ජරා මරණයට පත් වෙන එක. එහෙනම් ඇසුරු කිරීමක් නොවුනොත් අප්‍රියන් හා එක්වීම හෝ ප්‍රියන්ගෙන් වෙන්වීම හෝ කැමති දෑ නොලැබීම සෝක පරිදේ දුක් දුන්නක් කියන ඒවා ලැබෙයිද? එහෙනම් මම ජරා මරණය දකිනකොටම ජරා මරණය අවබෝධ කරනකොටම ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාත අප්‍රියන් හා එක්වීම ප්‍රියන්ගෙන් වෙන්වීම බලාපොරොත්තු දෑ නොලැබීම කියන මේ සියලු දුක සපහාරයි. දැන් මේ දුක අයිති වෙන්නේ උරුමයෙන්නේ මේ දුකට නිමුකාරයෙන් වෙන්නේ කවුද? ජරා මරණයට පත් වෙන ස්කන්ධයක මම නැති කියලා සත්පුද්ගල භාවයෙන් ගත්තොත් හටගත්ත දේ ජරා මරණයට පත් වෙන බව නොදැනගත්තොත් ඒ නොදැනීම තුළ ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? අප්‍රියන් හා එක්වීම දුකට වැටෙනවා. ප්‍රියන්ගෙන් වෙන් වෙන දුක ලැබිලා, කැමති දෙයක් නොලැබීමේ දුක ලැබිලා, සෝම පරිදේව දුක්ඛ දෝමනාපයන් උපායාසයන්ට ඉලක්ක. දැන් මේ එක දුකක්වත් වෙන්නේ නැහැ. මේ හටගත්තේ පංච උපාදානස්කන්ධ දුක. දුකද අනිත්‍යයි. දුකද අනාත්මයි. හේතු නිරුද්ධ වෙනකොට හටගත්ත දුකද ජරා මරණයද පත් වෙලා යනවා නිරුද්ධ වෙනවා කියලා දැක්කනම් මම හටගත්ත මම උපන්න නෙමෙයි එතකොට මගේ දෙයක් හටගත්තා මේ සත්‍යය උපන්න නෙමෙයි ස්කන්ධයන්ගේ පහළ වීමක් ස්කන්ධයන්ගේ පහළ වීමක් දකින දුකේ පහළ වීමක් දකින කෙනා ඒ හටගත් දුකට හේතු නිරෝධයෙන් නිරෝධය දකිනවා නම් ගරාමාවෙන් දකිනවා නම් එබඳු දැක්මක් ඇති කෙනාට මම මගේම දියාත්මය වශයෙන් සත්පුද්ගල වශයෙන් ඇසුරු කිරීමක් නෑ. එබඳු ඇසුරු කිරීමක් නෑ කියන්නේම අප්‍රියන් හා එක්වීමක් නෑ. ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුකද නෑ. කැමති දෑ නොලැබීමේ දුකද නෑ. ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාසයන්ගේ දුකද නෑ. සියලු දුක එතකොට දැන් ජරා මරණය ගැන හිතයිද ඉන්නවා කියන එක මහා දෝමනස්සයක් ඇතුළත හිතන ආයත ප්‍රශ්නයක් වෙනවා. ජරා මරණය ගැන හරියට කීකලොත් වෙන්නේ මොකද්ද? දුක්ඛ දෝමනස්ස ඇති වෙන එක නෙමෙයි දුක්ඛ දෝමනස්ස නැති වෙන එක. ඒකාන්තයෙන්ම එනවා දුක් දෝමනස් නැතිම විලය. එතකොට යාට හම් වෙන්නේ හට ගැනීම හා හටගත් දෙවි මරණය ජරා මරණය. හටගත්තොත් යමක් හටගත් දෙවි. එතකොට මෙන්න මේ දැක්ම මේ දුකේ නිරෝධය අපට ලැබෙන්න අපි භාවිතා කර ප්‍රතිපදාවක් තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම. අනිත්‍ය දුක්ඛ අනාත්මය මෙනෙහි කළාට පුළුවන් දෙයක් වෙනවද? අනිත්‍ය දුක්ඛ අනාත්මය මෙනෙහි කළ පමණකින් මේ ප්‍රතිඵලය අපට ලැබෙයිද? මොකද්ද එහෙනම් නොලැබෙන්න හේතුව? අනිත්‍ය දකින්න ඕන, අනිත්‍ය ලක්ෂණය අවබෝධ කරගන්න. දුක දකින්න ඕන, දුක ලක්ෂණය අවබෝධ කරගන්න. අනාත්මය දකින්න ඕන, අනාත්ම ලක්ෂණයද අවබෝධ කරගන්න. එතකොට අපි ස්කන්ධ ටිකක් හදගත්තා, හදගත්තේ ස්කන්ධ ටික මරණ කියලා කිව්වට අප්‍රියන් හා එක්වීම, ප්‍රියන් හා වෙන්වීම දුකෙන් මිදුණා නෙමෙයි. දුකෙන් මිදෙන්නේ ආත්ම ලක්ෂණය බැහැර වුණා. අනාත්ම ලක්ෂණය එළඹ සිටියොත් තමයි. ඒ කියන්නේ ස්කන්ධ දෙකේ ස්කන්ධ ටිකක් පමණක් වෙන්න ඕන. සත්පුද්ගලාත්ම මම වගේ නොවු ස්කන්ධ ටිකක් පමණක්ම වෙන්න ඕන. ඒ කියන්නේ ආත්ම සංඥාව, ආත්ම ලක්ෂණය එහෙන් පිටින්ම දුර වෙලා අනාත්ම ලක්ෂණය එළඹ සිටින්න. එතකොට අනාත්ම කියන එක අනාත්ම ධර්මය එකක්. අනාත්ම ලක්ෂණය දැන් රූපාදීන් ස්කන්ධයන් හේතු වෙන ධර්මත් අනාත්මයි. දැන් අපි රූපය ගත්තොත් රූපේ හටගන්නේ කොහෙන්ද? මොනවෙන්ද? ආහාරයෙන්. ආහාරයේ ආත්මද? ආහාරයේ අනාත්ම ධර්මතාවය. එතකොට ආහාරයේ නැති අනාත්ම ධර්මයේ නිසා හටගන්න රූපේ ආත්ම වේද? එන රූපය අනාත්ම. දැන් රූපයක් අනාත්මයි රූපේ හටගන්න හේතුත් අනාත්මයි කියලා දුක බලනකින් මේක කොච්චර ගැඹුරෙන් බැලුවත් දුක නිරෝධය වෙන්නේ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්නම ඕන. මෙන්න මේ නිසා තමයි අපි අතීතයේ ඉඳලාම කියුවේ අනිත්‍ය බැලුවට හරියන්නේ නැහැ කියලා. දුක අනාත්ම බව කොච්චර බැලුවත් නිතර නිතර බැලුවත් කොහොම බැලුවත් ජීවිතේ මැරෙනකම් බැලුවත් දුක ගෙවෙන්නේ නැහැ කියලා කියන්නේ නෙමෙයි. අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙලා ඉන්න ඕන. මේ දුක නිරෝධයක් වෙන්නා. එතකොට දැන් අපිට හම්බ වෙනවා රූපය, ආහාර, ප්‍රත්‍ය, වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ ආහාරය, විඥානය, නාම රූප ආහාරය, මනස, මනෝ සංචේතන. එතකොට දැන් රූපය එකම තාපකයෙන් කියලා. වේදනා, සංඥා, චේතනා තවම තාපකයෙන් කියලා. විඥානය තවත් තාපකයෙන්. දැන් පරම්පරා තුනක් මෙතන දැන් අපි සත්‍ය පුද්ගලයක් කියලා ගන්නෙ මේ අම්මලා තුන්දෙනෙක් දරුවෝ එකම අම්මගේ දරුවෙක් කියලා ගත්තා වගේ, එකම අම්මගේ දරුවෝ කියලා ගත්තා වගේ මේ පරම්පරා තුනට ධර්මතා ටික තමයි අපි එකතු කරලා ආත්ම සංකල්පය උපදවලා තියෙන්නේ. දැන් කවදාවත් එකතු කරන්න බැරි ධර්මතා පහක් මේ තියෙන්නේ. රූපය, ආහාර හේතුයි. එක වෙනම පරම්පරාවක්. වේදනා, සංඥා, චේතනා, ස්පර්ශය. ඒක වෙනම පරපුරක්. විඥානේ නාම රූප ප්‍රත්‍ය ආහාරය. මනෝ චේතන. ඒකවල කවදාවත් එකට කරන්න බැරි, එකතු කරන්න බැරි. එකට සම්බන්ධයක් නැති. නානා හේතු නිසා හටගන්න ධර්මතා පහ එකතු කරනවා තමයි අපි ආත්ම ලක්ෂණය ගොඩනගන්නේ. අපි මේ ස්කන්ධයේ අනාත්ම ලක්ෂණය දකිනකොට ඒ අනාත්ම ධර්මතාවයේ දැකීම තුළ අපට ප්‍රකට වෙලා ඉන්නවන අනාත්ම ලක්ෂණය. එහෙනම් රූපය කියන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නේ. වේදනා, සංඥා, සංචේතනා ස්පර්ශ ආහාරයෙන්. විඥානේ නාම රූප ආහාරයෙන් හටගන්නේ. එහෙනම් මේ හටගත්ත අනාත්ම ධර්මයෝ ආහාරයේ විඳිනකොට රූපේ නිරුද්ධ වෙනවා. ස්පර්ශ ආහාරයෙන් නිරෝධයෙන් වේදනා, සංඥා, චේතනා නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධයෙන් කොට විඥානයේ නිරුද්ධ. දැන් යාට සම්බන්ධ වෙන ස්කන්ධයන්ගේ අනාත්ම ධර්ම. අනාත්මය. එතකොට දැන් එනම් මේබඳු අනාත්ම ධර්මතාවයක් තුළ නේද සත්‍යනා පුද්ගලයා ආත්මය මම කියන ආත්ම සංකල්පය කොහොමද? එහෙනම් යාළ මෙන්න මේ ආත්ම සංකල්පය දිවිලා අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්න ඕන. මේ කම්බ පිටියේ අනාත්ම ධර්මතාවය දකින්නවා එක්කම අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා කියලා කියන්නේ යාළ දැන් දෙනවා ආත්ම ලක්ෂණය ප්‍රකට වෙලා තියෙන මේ ස්කන්ධ පහේ ස්කන්ධ පහේ ඉතින් යාට තේරෙකොට රූපය මේ වෙන පරතරක් වේදනා සංඥා චේතනා තවත් පැත්තක විඥානයේ තවත් හේතු නිසා මේ කවදාවත් එකතු කරන්න බැරි ධර්මතාවයක් පිටක් එක්ක නේද මේ ගැරදි සංකල්පයේ ඉපදිලා තියෙන්නේ කියන මේ හේතුඵල ධර්මතාවය දකිනකොටම අනාත්ම ධර්මතාවය දකිනකොටම ප්‍රකට වෙන ලක්ෂණය තමයි අනාත්ම ලක්ෂණය. අනාත්ම ලක්ෂණ අනාත්ම ලක්ෂණය මුදට ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න හම වෙන මොකද්ද හඳානම් පාත්මා වි සංදයාගේ සංදති පහළ වෙච්ච ස්කන්ධය ජරා මරණය හම්බ වෙනකොට ජරා මරණය මේ දැක්ම අනාත්මය අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගත්ත කෙනාට ලැබෙන මොකද්ද ජරා හටගත් හැම දෙයක්ම එතකොට ජරා මරණයට පත් වෙන දෙයක පොඩ්ඩක්වත් මම වගේ කියන අංගීමක් ඇති වෙන්නේ නැහැ. දැන් අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගෙන යන රූපය ආහාරපත්යෙන් වේදනා සංඥා චේතනා ස්පර්ශයෙන් විඥානයෙන් නාම රූපාහාරයෙන් මෙසේ අනාත්ම වූ හේතු නිසා යම් ආත්ම සංඥාවක් උපදිනවා. එයද ආහාර නිරෝධයෙන් රූප නිරෝධයි ස්පර්ශ නිරෝධයෙන් වේදනා සංඥා චේතනා නිරෝධයි නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධයට යනවා කියලා දන්නවා දකින්න. එහෙම දන්න දකින්න කෙනා අප්‍රියහාය වීමේ කියන්නේ වෙන්නේ දුක කැමති දැනවල දුක ශෝක පරිදේ දුක්ුණා සිසිලකට උරුමකාරී වෙන්නේ මේ ජීවිතේම දුක ගෙවාගෙන දුකටපත් නොවි දුක් නොවිද සුවසේ සපසේ ඉන්න කෙනෙක් බවට පත් වෙනවා කියලා කියන්නේ අනාත්ම ලක්ෂණය. එතකොට මෙන්න දුක පිළිබඳ දකින්නවා කියන එකේ අවසාන තැනම මේ කිව්වේ. අපි යනවා දැන්. දැන් අපි පටන් ගන්නවා කොහොමද? යම් දැකීමක්, ඇසීමක්, දැනීමක්, දැනගැනීමක්. ඥායතන හයත් එක්කම ලැබෙන ප්‍රතිඵල ටික තමයි මේ දිට්ඨ, සුඛ, මොකද ඉන්නවා. එතකොට දැකීමක් ඇසීමක් දැනීමක් දැනගැනීමක් ඇති වුණා නම් ඒ දැකීම ඇසීම දැනීම දැනගැනීම තුළ තියෙනවා ආත්ම සංකල්පය. දැන් අපි දුරු කරන්න ඕන මොකද්ද? ආත්ම සංකල්පය, පුද්ගල සංකල්පය දුරු වෙන විදිහට හටගත් දේ දිහා නැවත එතකොට යම් දැකීමක් අපට ඇති වුණා නම් දකින්නවා කියන ක්‍රියාව ප්‍රතිඵලය අපට ලැබෙනකොට අපි තේරුම් අරගෙන තියෙන්න ඕන හඳානම් පාස්භාවය සක්කායතනෙ ඉපදිලා සක්කායතනෙ උපන්නා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය හතරක් පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ රූපය ආහාර ප්‍රත්‍යයෙන් වේදනා සංඥා චේතනා සංඛාරයෙන් විඤ්ඤාණයෙන් නාම රූප මෙසේ හටගත් අනාත්ම මේ ධර්මයෝද ආහාර නිරෝධයෙන් රූපයෙන් සුද්ධ වෙනවා ස්පර්ශය නිරෝධයෙන් වේදනා සංඥා චේතනාවද නිරුද්ධ වෙනවා නාම රූපයෙන් නිරුද්ධ වෙනකොට විඤ්ඤාණයද මේ හටගත් ධර්මයෝ හටගත් නම නිරුද්ධ වෙනවා දුකම හටගෙන දුකම සවස දුකම නිරුද්ධ වුණා නේද? මෙන්න මෙසේ දැකීම ඇති වෙනකොට දැකීමක් කියන පළවෙනි තැනට ලැබුණා කියලා දැනෙනකොට දැකීම කියන්නේ මේ දුකේ නැත ගැනීම නේද කියලා නුවණින් විමසා බලන්න ඕන යෝනිසෝ මනසිකාරය. ඇසීමක් ඇති වෙනකොට මේ ඇසීමක් හටගත්තු ඇසීම තුළ මේ පුත්තල සංකල්පයේ තියෙනවා කියලා තේරුම් ගන්න. ඒ ගැන බලන්නේ මුලින්ම තමක් නෑ. එහෙනම් මේ ඇසීම කියලා කියන්නේ සෝතායතනෙ උපදීම. සෝතායතනෙ උපන්න කියලා කියන්නේ සෝතායතනෙට බාහිර රූපයක්ද, ශබ්ද රූපයක්ද කියලා. එහෙනම් ශබ්ද රූපයක් සෝතායතනයක් කියලා කියන්නේ රූපස්කන්ධයෙන් රූප උපාදානස්කන්ධයෙන්. ඒ රූප උපාදානස්කන්ධය නිසා හටගත්ත ස්පර්ශින් හටගත් වේදනා වේදනාස්කන්ධයෙන් සංඥා සංඥාස්කන්ධයෙන් සංකාර සංකාරස්කන්ධයෙන් සෝත විඥානේ විඥානස්කන්ධයෙන් එනම් මේ පංච උපාදානස්කන්ධයෙන් දුක නේද හටගත්තේ. මෙසේ හටගත්ත දුකද ආහාර නිරෝධයෙන් නිකන් නිරුද්ධ වෙනවානේ. ස්පර්ශ ආහාරයෙන් නිරෝධයෙන් වේදනා සංඥා චේතනා නිරුද්ධ වෙනවානේ. ශබ්ද සංඥා ශබ්ද චේතනා නිරුද්ධ වෙනවා. ඒ නාම රූප නිරුද්ධ වෙනකොට මේ ඇසීම නම් විඥානයද නිරුද්ධ වෙනවා නේද? එනම් දුක මාතගෙන දුකම නිරුද්ධ වෙනවා නේද? අන්න කලෙ නිරෝධය නේද? දුක දුක හැටියට දැක්කා. ඇලුම් කලේ නෑ ශබ්දයට. මෙන්න මේ විදිහට දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම කියන ධර්මතා යම් තාක් ඇති වේද? ඇති වෙන ඒ විත්ත සුතමත විඤ්ඤාත කියන මෙන්න මේ ධර්මතාවයන් එක හටගත්තේ දුක නේද? මේ දුක දුක හැටියට නොදන්න කම නිසා නේද? මේ දුක දුක හැටියට නොදැක්කොත් මේ ස්කන්ධයන්ගේ පහළ වීම ආත්මයන්ගේ පහළ වීම උපාදාන ස්කන්ධයන් දුකෙන් අතගෙන ඉන්න හැටියට නොදැක්කොත් නොබැලුවොත් කිසි නොකළොත් මම දකින්නවා රූපේ පෙනෙනවා රූපේ ලක්ෂණයි මේ ආදී වශයෙන් සංහා සමුදේ ඇති වෙලා සසල දුක හැදෙනවා නේද? මේ හතරගත්ත මේ දුක දුක හැදෙද්දී දැකලා ඒ දුකද නිරුද්ධ වෙන බව දැනුවොත් සංහා උපදිනවා මම වගේ කියන අදහස නූපදිනවා නේද? ඒ නිසා නිරෝධය සාක්ෂිනවා මාර්ගයේ වැඩෙනවා නේද කියන්නේ මේ අවබෝධයත් එක්කම ඉදිරියට යනවා. හැබැයි මෙන්න මේකදී බලන්න ඕන ආස්වාද ආදීනව නිසා මේ ආස්වාද ආදීනව නිසා කියනකොට මොකද්ද තියෙන්නේ? ආදීනව කියනකොට තියෙන්නේ දුක්ඛ කර්ම. ආස්වාද කියනකොට සමුදය කර්ම. නිසා මේ කියනකොට නිරෝධ. එතකොට මේ තුන ලින්ක් කරලා බලනකොට මාර්ගය. එතකොට දැන් හිතන්න ඔයහෙට කියව මනාපව රූපයක් ලැබිලා යම් ආස්වාදවත් වේ ඒ රූපය අසුර කරනවා කියලා. දැන් රූපේ ආස්වාදයක් තියෙනවා. අත්ති රූපත් ආස්වාදෝ ආස්වාදය. නමුත් මේ ආස්වාදය තුළ මේ ආස්වාදයට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? දුක. දැන් ආස්වාදයෙන් අරගෙන තියෙන්නේ මොකද්ද? දුකමයි. ස්කන්ධ දෙකෙන් අරගෙන තියෙන්නේ හැත් රූපයක්, චක්කු විඥානයක්, චක්කු සම්පත්තියෙන් හටගත්තු වේදනා සංඥා චේතනා මේ පංච උපාදානස්කන්ධයෙන්ද මේ ඇලුම් කරන්නේ? ආස්වාද වශයෙන් අරගෙන තියෙන්නේ මොනවද? පංච උපාදාන. එහෙනම් මේ දුකට නේද ආස්වාදය? අන්නේ ආ දුකට නේද මේ ආස්වාදය කියලා දකිනකොට යා දකින දුක සමුදය දෙනවා. ආස්වාදය සාධුනේ යා දකිනවා. දැන් මේ දුක දුක හැටියට නොදැක්ක නිසා නේද මේ ආස්වාදය හටගත්තේ. මේ ආස්වාදයම නේද මේ දුක සමුදය. මේ දුකට ඇලුම් කිරීම නිසා නේද නැවත නැවත දුක උපදින. එයා දකින්නකොට හතර දුක්ඛ සමුදය පැත්ත. ඊළඟට එයා දකින්නවා මේ ඇලුම් කලේ දුක තමයි එදිනෙතර පහළවන්නේ. පංච උපාදානස්කන්ධ දුකක් නේද? දුක දුක හැටියටම ගන්න නිසා ආස්වාදයක් හටගත්තා නේද? දුක දුක හැටියට දකින්නකොටම පංච උපාදානස්කන්ධ දුකක් හැටියට දකින්නකොට ආස්වාදේ දුරු වෙනවා නේද? ආස්වාදේ නිරුද්ධ වෙනකොට නිරෝධයේ මුස්තරණය නේද ලැබෙන්නේ? එහෙනම් මුස්තරණය එළඹ සිටින නැවත නැවත ලැබෙන මඟ නැවත නැවතත් මේ උපදින ආයතන ආස්වාද වශයෙන් නොබලා උපදින්නේ පංච උපාදානස්කන්ධයක්මයි දුකමයි. නිරුද්ධ වන්නේ පංච උපාදානස්කන්ධයමයි. දුකම හටගෙන දුකම පැවත දුකම නිරුද්ධ වෙන බව දකිනින් දකිනින් නිරන්තරවම බලමින් සිටින්නේ නම් ඒ හැම මොහොතකම සිද්ධ වෙන්නේ මොකද්ද? සමුදේ ප්‍රහාණය වෙන නිරෝධය සාපේන් මාර්ගයේ මාර්ගය වැඩෙනවා කියලා කියන්නේ අපි අරහන්ත ඵලය කරා. එතකොට මේ මාර්ගය හම්බෙන්නේ කාටද? දුක පිළිසිඳ දුක පිළිසිඳ දැකිය යුත්තක්, සමුදය ප්‍රහාණය කළ යුත්තක්, නිරෝධය සාක්ෂර යුත්තක්, මාර්ගය වැඩිය යුත්තක් කියලා. මාර්ගය කියලා කියන්නේ නම් දුක පිළිසිඳ දැකීම. දුක පිළිසිඳ දකින කොටයි සමුදය ප්‍රහාණය වෙන්නේ. සමුදය ප්‍රහාණය වෙන කොටයි නිරෝධය සාක්ෂර වෙන්නේ. නිරෝධය සාක්ෂර වෙනවා කියන්නේ මාර්ගය වැඩෙන එක. එහෙනම් මාර්ගය වර්ධනය කියලා කරන්න තියෙන මොකද්ද? දුක පිළිසිඳ දැකීමයි කියන දැක්ම ඇත්තේ කාටද? මාර්ගය. දැන් මන් දන්නේ ඔබට මේක දැනුම තියෙනවා නේද? ඔබ මාර්ගයේ මාර්ගයට සම්බන්ධයි. මේ දැනුම ඇතුව ඔබට මේ ප්‍රතිපදාව අනුගමනය කරන්න පුළුවන් කියන දැක්ම ඔබට දැන් තියෙනවා නම් ඔබට කියන්න පුළුවන් අයිතියක් තියෙනවා. සතර පායකම යන්නේ නැහැ කියලා. දැන් අපි උදේකව සතර පාය තියෙන්නේ වැඩින්නේ කොහොමද කියලා. ඒක සම්පූර්ණයෙන් කියලා දෙන්න එන්න කියලා කිව්ව කවුරුත් ආවේ නැහැ. හරියටම කියලා දෙන්න. මොකද අපි තේරුම් ගත්ත ඉරියව්වෙන් ඉරියව්වට අපි ඇසුරු කරන්නේ ලෝභ දේශ ඉරියව්වේ මුලට අපි ඇලුම් කරලා සැප වේදනා මැදට මුලාවල දුක්ඛ සුඛ වේදනා ආදී මුලා වෙලා ඉරියව්වේ අග දුක් වේදනා වලදී ප්‍රතිගාමසේ ද්වේෂය. එතකොට අපි එකම ඉරියව්වේ ඇසුරු කරලා තියෙනවා අද ලෝභ අකුසල මූල. අකුසල මූල නම් අකුසල ඵලයේද තියෙන්න ඕන. අකුසල ඵලය නම් තාම සියලු අපාදුකට හේතු. එතකොට යම් කෙනෙකු යම් මොහොතක දැක්කනම් මෙන්න මේ කම්මයන්ගේ පහළ වීම යම් දැකීමක් කියන්නේ ඇසීමක් දැනීමක් දැනගැනීමක් මේ අතරින් අපට මේ ආයතන හයත් එක්ක ලැබෙන්නේ. මේ යමක් ලැබෙනකොට දැකීමක් හෝ ඇසීමක් හෝ දැනීමක් හෝ දැනගැනීමක් මේ යම් වූ ඵලයක් අපට ලැබෙනවා නම් ලැබෙන්නේ දුකේම හට ගැනීම කියලා. පංච උපාදානස්කන්ධයේම හට ගැනීමයි දුකේම හට ගැනීමයි කියලා බැලුවොත් දුකේ හට ගැනීමක් දකින්න කෙනාට දුක දුකේ හැටියට දකින්න කෙනාට ලෝභ ද්වේෂ මෝහයට දැන යාස ලැබෙන්නේ මොකද්ද? දුකමයි උපදින්නේ, දුකමයි පවතින්නේ, දුකමයි. එතකොට දුකමයි උපද, දුකම පවත, දුකම නිරුද්ධ වෙනවා දකින්න කෙනා ඒකට මම වගේ කියලා කියන්නේ. රූපේ නිබ්බිදාවක්, රූපේ කලකිරීමක් ඇති වෙන එක තමයි නිබ්බිදාව විරාගයේ නොඇලෙනවා. රූපේ ඇලෙන්නේ මොන වගේ කියලා? ඇලෙන්නේ. නොඇලෙන නිසා මිදෙනවා. මිදෙන නිසා මිදෙන්නේ යන්නේ නුවණද ලැබෙනවා. ඒ විතර කිනා ජාති විචිතං බ්‍රහ්මචර්ය යන කතං කරණියං නාකරං විත්තායාති ජාතිය ඡේදිය සියු මගින් කෙරේතු බ්‍රහ්මචර්යාව කියන වැදියේතු සියලු කටයුතු නාවට පස්සිය කියන ප්‍රකාශනය කරන්න පුළුවන් කම් තියෙනවා. එහෙමනම් එබඳු ධර්ම සමාවියක් තමයි තියෙන්නේ. එහෙනම් මම මේ ඔක්කොම දෙන්නේ දුක්කක් කියලා දෙන්නේ. එක්කෙනෙක් එක්කෙනෙක් කියන නමාරු ඔක්කොම එකලා දෙයක් කරලා ඉන්නේ. පොළවන් නැතුව ඉන්න කොහොමද? පොළවන් නැතුව ඉන්න. ඉරියව්වක් මුත් වෙනස් කරන්න නැතුව. දැන් ඔය හිතගෙන ඉන්න එක සපයිද දුකයිද? සමාරම්භ දෙපයි සමාරම්භ දුකයි. හොඳයි ඒ සපයි දුකයි ඔක්කොම තපියක් කරලා ඉන්න කොහොමද? ඔක්කොටම උත්තරයක් දෙන්න. දැන් හොඳයි අපි මොන ටිකක් වෙලා හිටියොත් මොකද වෙන්නේ? හිතගෙන ඉන්න එක දුකයි. දැන් අපිට එතකොට හම්බ වෙයි හිතගෙන ඉන්න එක දුකයි. දැන් ටිකක් ඇවිත්තුත් ඉදිරියට ගියොත් මේ දුක අඩු වෙයි. දැන් අපි ඇවිදිනවා කියලා කියන්නේ මොකද්ද? පියවරක් ඔසවලා පියවරක් තබන එකනේ. එක පියවරක් ඔසවලා ඒ පියවර තබන එකට තමයි අපි ඇවිදිනවා කියන්නේ. එතකොට එක කකුලක් උසවලා ඒක බිමට තියලා ආයෙත් පැති කකුල උසවලා තියන්න ඕනේ යනවා කියන. දැන් අපි යනවා කියන පිටන්නේ මේ ඔටෝමැටික එකට කරා. අපි ඒක පැති කරලා ලඟ කරලා ගත්තාම තියෙන්නේ පියවරක් උසවලා ස්ටබන් එක තමයි යනවා කියන්නේ. දැන් හොඳයි මොන දැන් හිතගෙන ඉන්න එක දුකයි. හිතගෙන ඉන්න එක දුකයි කියලා අපි දැන් යනවා කියන්නේ. දැන් යනවා කියන්න පියවර ඔසවන්න එක කකුලක් ඔසවන්න. දැන් ඒ පියවර ඔසවනකොටම හිතගෙන ඉන්න දුකට මොකද වෙන්නේ? හිතගෙන ඉඳපු දුක නැති වුණා. දැන් හටගත්තු මොකද්ද? ඇවිදීමේ දුක හටගත්. ඇවිදීමේ දුක හටගන්නකොට හිතගෙන හිටීමේ දුක නැති වුණා. දැන් හොඳ ඔය පියවර ඉදිරියට තබලා තබන්න පුළුවන් ආරගෙන දැන් ඇවිදීමේ දුකට මොකද වුනේ? ඇවිදීමේ දුක ඉවරයි. ඇවිදීමේ දුක ඉවර වුනේ මොකක් හදාගන්නද? හිතගෙන හිටීමේ දුක ආපහු හස්සලා නේද? දැන් ආපහු හිතගෙන ඉන්න දුක නැති වෙන්න නම් ඇවිදීමේ දුක ඇති වෙන්න ඕනේ. ඇවිදීමේ දුක ඇති වෙනකොට හිතගෙන හිටීමේ දුක නැති වෙනවා. ඇවිදීමේ දුක නැති වෙනකොට පියවර ඉදිරියට අබලව අවතන් වෙනකොට ඇවිදීමේ දුක නිරුද්ධ වුණා. හිතගෙන ඉඳීමේ දුක දැන් එකක් ඇති වෙනකොට එකක් නැති වෙනවා. එකක් නැති වෙනකොට එක දුකක් නැති වෙන්නේ තව දුකක් ඇති වෙනවා. ඇති වෙච්ච දුක නැති වෙන්නේ තව දුකක්. එතකොට දැන් ඔය විදියට ඉදිරියට ගියොත් අපි ටිකක් සක්මන් කරනවා කියන්නේ ඔබට. සක්මනේදී ඔබට හම්බ වෙනවාද එක ක්ෂණයක් සැපයක්? දුකක් ඇති වෙලා ඒ දුක නැති වෙනින්ම තව දුකක් ඉපදෙනවා. ඒ දුක නැති වෙනින් තව දුකක් උපදවලාමයි. ඒ දුක නැති වෙනින් තව දුකක් ඉපදීමින්මයි. ඒ දුක නැති වෙනින් තවත් දුකක්. එක මොහොතක් එක ක්ෂණයක් සපල් කියන තරක් හම්බ වෙයිද ඔය ඉරියව් දෙකේදී? එතකොට එහෙනම් මොන්න සක්මනේදී අපට ලැබෙනවා දුක්ඛ සත්‍ය. ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති. තිතෝ වා තිතෝ මිති පජානාති. නිතින්නෝ වා නිතින්නෝ මිති පජානාති. සයානෝ වා සයානෝ මිති පජානාති. යථා යථා වාපනස්ස කායෝ පනිච්චෝ තථා තථානම් බයන. සිව් ඉරියවම හැම ඉරියවක්ම විමසීමෙන් බැලුවොත් ඔබට ඔය කයේ හම්බ වෙන්නේ නැහැ එක සැකයක්. හැවදීමක් විතරයි දෙන්නේ නැහැ. විතරගෙන ඉඳලා අපි අර ඔතන කරා දැන් මේ දුක නැති වුණා කියලා කියන්නේ මේ හටගත්තේ දුක කියලා නොදන්න කම නිසා. ඇවිදීමේ ඇවිදීම කියලා කියන්නේ තවත් දුකක හට ගැනීමක් බව නොදැන දැන්නම් හිතගෙන හිටපු දුක ටිකක් අමාරු නැහැ විද්දට පස්සේ කියලා කියන මෝඩ ප්‍රකාශනයක් විස සැබෑ සත්‍ය වෙන්නේ දුකෙන් දුකට මාරු දුකෙන් දුකට මාරු වුණා. එතකොට වන්න බුදුහාමුදුරුවන්ගේ ධර්ම තුල අපිට පෙන්වෙනවා දුක දුක්ඛ ලක්ෂණය අපට වැහිලා තියෙන ඉරියව්. අනිත්‍ය වැහිලා තියෙනවා උදේවය නොදැකීමෙන්. අනිත්‍ය වැහිලා තියෙනවා උදේවය නොදැකීමෙන් ඇතිවීම නැතිවීම නොදැකීම. දුක වැහිලා තියෙන්නේ ඉරියව්. දැන් අපි ඉරියව්ව හදලා වින් කරලා බැලුවොත් ඒකට තියෙන දුකමයි මොකක්දයක් නැතුනේ. එතකොට ඔබට පුළුවන් වුණ තර අහපු බණ ඔක්කොම මතක කරගන්න. ඔය ඉරියව්වෙන් රූපය අවබෝධ කරගන්න පුළුවන් වුණොත් හම්බ වෙන දුකමයි දුක් වූ රූපයට කවදාවත් ඇලුම් කරන්නේ. රූපේ ඇලුම් නොකළොත් ජන තණ්හාව දුරුණාමයි. තණ්හා ප්‍රවේශ වුණා කියලා කියන්නේ රෝධී සාත්තුන මාර්ගය. එතකොට දැන් ඔබ හිතගෙන ඉඳලා ඇවිදලාම දුක සත්‍ය කරගත්ත දැන් අමාරු කියලා වාදින්. දැන් වාදින්. දැන් හිතගෙන හිටීමේ දුක ඇවිදීමේ දුක නිරුද්ධ වුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? තාම හිතගෙන ඉන්නේ. දැන් අපි මේ දැන් මේ හිතගෙන ඉඳලා වාඩි වුණා වනේ සපයි කියලා කියන පුළුවන් නෝ අපිට මේක ඇත්ත ප්‍රකට වෙනවා තව දින්ගත් වෙලා නොසෙල්ලි. දැන් අපිට මෙන්න මේ ඉරියව්ව තුළ තියෙනවා ඇත්ත ඇත්ත කියන නොදැකීම තුළ අපි නොදැනවත් වූ ලෝභ දේශ මොහොත. දැන් හිතගෙන ඉඳලා වාඩි වුණා වනේ දැන් නම් ටිකක් හොඳයි සපයි කියනවා. දැන් අර හිතගෙන හිටපු අමාරුව නිසා ඒ දුකට සාපේක්ෂව දැන් සතියක් ලැබිලා තියෙනවා. හැබැයි ඒක මතක තියාගන්න අර ඉස්සර හිටපු ඉරියව්වේ කෙලවරක සාපේක්ෂකවයි මේ සත්‍ය. මේක සත්‍යයක් නිසා මේ අර දුකට සාපේක්ෂව මේක හොඳයි. දැන් මේක සත්‍යයක්ද කියන එක ප්‍රකට වෙන තවින්දක් වෙලා. එතකොට දැන් මොනවා ඉරියව්වෙන් විසලව ඉන්න බලන්න. විසලව ඉන්න බැ. දැන් කොහේ හරි අමාරුවක් වෙනකොට අපි අතක් ඇඟිල්ලක් හෝ සලවන්නේ සපෝරන්. මම අත තියාගෙන ඉන්නවා හරි ඒ අත වෙන පැත්තකට ගන්න මේක දුකයි මේක සපයි කියලා මොඩකමට පත් කරනවා. එතකොට අපි මේක සපයි කියලා හොයාගෙන යනකොටම සප වේදනාවට ඇලුම් කරලා තණ්හාව. එතකොට ටිකක් වෙලා ඉන්නකොට දැන් සපත් නේ දුකක් නේ. දැන් උපේක්ෂාව. දැන් මොකද කියන්නේ අවිද්‍යාව. ඊළඟ තව ටිකක් වෙලා යනකොට මේක දුකයි දුක් වේදනාව. පටිගත දේශ ඊළඟ අපමැත්තාම ආභවත් වෙනයි. එතකොට අපි නවතිස්සෙම මේ ඉරියව්ව තුළ උපදවලා තියෙන මොනවද? ලෝභ දේශ. දැන් ලෝභ දේශ මොහ හටගන්නේ නැතුව ලෝභ දේශ මොහ උපදවන්නේ නැතුව දුකම උපදින බව දුකම නිරුද්ධ වෙන බව යම් වෙලාවක් අත් නොහැර බැලුවොත් ඔබට සක්මන මාර්ගඵලයක් පඤ්ඤා විමුක්තියක් හේතෝ විමුක්තියක් උදා කරලා දෙන ප්‍රතිඵලයක් හදලා දෙනවා. ඒක එතකොට පොඩ්ඩක්වත් දැන් අපි සක්මනට නැග බැහැ ගැසිලා හිතගෙන ඉන්නවා හිතගෙන ඉන්න එකක් දුක. දැන් මේ දුකෙන් මිදෙන්න කියලා ඊළඟට උපදින්නේ දුක. එතකොට ඇලුම් කරන්න තරම් හම්බ වෙනවා. තණ්හාවට නන්දිරාගයට ඉඩක් තියෙනවා. මේ දුක මේ දුක. මේ හිතගෙන හිටිය දුක ඇවිත්ා දුක. ඒක පොඩ්ඩ දුකම දකින්න කෙනාට සංහාවට පවතින්නේ ඉඩක් නැතුව යනවා. නන්දිරාගයට පවතින්නේ ඉඩක් නැතුව යනවා. එතකොට යම් කාලයක් යම් වෙලාවක් යම් කාල පරිච්ඡේදයක් මෙන්න මේ සංහාවට නූපදින්න නන්දිරාගයට පහළ නොවෙන්න ඔබ උත්සාහයෙන් වීරයෙන් සීයෙන් නුවණින් කටයුතු කළොත් නන්දිරාගේ තාපෝ එන්නම වැඩි වෙනවා. සංහාව නූපදීම ඉවත් වෙන්න පුළුවන්. එනිසා මෙන්න ඉරියව්ව දෙක අවධානය යොමු කළා. අර කතා කරපු සත්‍ය එහෙමම අතු කරගන්න පුළුවන්. දැන් අපි හිතගෙන ඉන්නකොට එතන තියෙන්නේ ස්කන්ධ පහක පංචපාදානස්කන්ධයක දුක හැදෙනවා. දැන් අපි හිතගෙන ඉන්නවා කියලා දන්නවනේ. දැනෙනවනේ නේද? හිතගෙන ඉන්නවා. එතකොට දිට්ඨ සුත මොකද? දැනීමක් වෙනවා. එතකොට දැන් දැනීම පංචපාදානස්කන්ධ දුකේ නේද? දැන් ඇවිදින්න කියලා අපම පියවර උසවනකොට මේ දුක නිරුද්ධ වෙලා මේ පංචපාදානස්කන්ධ දුක නිරුද්ධ වෙලා හතගත්තේ මොකද්ද? සම්පස්පාදානස්කන්ධයක්මයි. දැන් ඒ පියවර තබලා ඉවර වෙනකොටම අපවට ගන්න මොකද්ද? එතකොට හැමදෙස්සම හම්බෙන්නේ පංචපාදානස්කන්ධ දුකක්මයි. එතකොට අපේ සංකිටේන පංචපාදානස්කන්ධ දුක. හැම මොහොතකම හටගන්නේ පහළ වෙන්නේ පංචපාදානස්කන්ධ දුකක් නේද කියලා දන්න දකින බලන කෙනාට සංහාවට ආසාවට ඉඩ නැතුව යනවා. සංහාවට ආසාවට ඉඩ නැහැ කියලා කියන්නේ සමුදේ ප්‍රහාණය වෙන්න. සමුදේ ප්‍රහාණය වෙනවා කියන්නේ නිරෝධය සාක්ෂි වෙනවා. නිරෝධය සාක්ෂි වෙනවා කියන්නේ නැති වෙනවා. එහෙනම් මේ මෙතෙක් අහපු ධර්මයේ නැතත් අක්මන තුල පුළුවන්කම තියෙනවා අපිට දුක දිවා ගන්න යථාර්ථයක් අවබෝධ කරගන්න. දැන් ඉඳගෙන වාඩි වෙලා ඉන්නකොට යම් ඉරියව්වක් වෙනස් කරන්න වෙනවා නම් යථා යථාවා පනස්සකායෝ පනිතෝ තථා ප්‍රධානං පජානාති. දැන් බලන්න මේ ඉරියව් වෙනස් කිරීම තුළ මොකද වෙන්නේ? දැන් ඉරියව් වෙනස් කරන්න නැතුව අපලගෙන ඉන්න බෑ. ඒක ඊටත් වඩා දුකක් වෙනවද? අත්ත ප්‍රේමතාන යෝගෙට අපි ආයෙත් නෑ. පුළුවන් තරම් අපි ඉවසනවා. මේ දුක දැන් ආපහු මේ දුක නැති කරගන්න කියලා බැලුවත් ඉරියව් වෙනස් කරත් ඇති වෙන්නේ දුකමයි. ඒ දුක මේ දුක. ඉතින් අපි පුළුවන් තරම් මේ දුකේ හිටියත් ඒ දුකේ හිටියත් දුකමයි කියලා අපි අර වෙනද තරම් මේකෙන් ඉරියව් වෙනාට මෙහෙමත මාරු කරන්න සැප හොයන්න යන මෝඩකම දුරු කරලා පුළුවන් තරම් කන්ති ඉවසීම කන්තේ පරමං තපෝ පිටික්ඛා මේ ශාන්තිය මේ ඉවසීම පරම තපස. එතකොට අපි ඉරියව්වෙන් තමයි අපේ දුක වැහිලා තියෙන්නේ. අපි ඒ ඉරියව්වට ඉරියව් මාරු කිරීමට වේගෙන් නොගතුමු. ඉවසීමෙන් හිටියොත් රූපේ සැබෑ ස්වභාවයම තමයි හැම මොහොතකම අපට ප්‍රකට කරලා දෙන දුක්ඛ ලක්ෂණය. දුක්ඛ ලක්ෂණය වැඩිලා තියෙන ඉරියව්වෙන් ඉරියව්ව නුවණින් පරිහරණය කළොත් ඒක සීමා කළොත් දැනෙන්නේ මේ රූපය කියන්නේ මාරයක්ම නේද කියලා. රූපේ හෝ රාග මාරෝ රාග නිරූපේ මාරේ රාග නිරූපය වදකේ රාග මේ රූපය පරම සතුරේ. අනිත්‍යවද අපිට පුළුවන් වෙනවා අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්ධතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ සින්නතෝ අනත්තතෝ මේ ආදී වශයෙන් මේ රූපේ දුකක්ම නේද? ගෙඩියක් වගේ, වලයක් වගේ, කියුණු අරියක් එකක් වගේ දුකක්ම නේද දෙන්නේ? කීඩාවක් නේද ඇති කරන්නේ? මේ බඳු දුකකට නේද මම කියේ මගේ කියේ මගේ ආත්මය. මේ දුක නොදන්න කම නිසා නේද මේ රූපේට මම මගේ මගේ ආත්මය කියලා මොඩකමින් ආත්ම සංකල්පයක් ඇති කරගෙන මේ සංසාරේ මහා මුහුදු පුරවන්න තරම් මේ කඳුළු ගැලවිලා මේ දුක නොදන්න කම නිසා. කය කියන්නේ රූපේ කියන්නේ මේ බඳු දුකක් නම් මේ බඳු දුකකට මම කියන්නේ මගේ කියන්නේ වටිනවා. මේ ඇත්ත නොදන්න ළමරි සාමාන්‍යයෙන්ම කියවන්නේ මෙහෙම හිතුවන්නේ මේ ඇත්ත මෙහෙම දකින්කොට මම වගේ කියන අදහසක් තියෙනවා නම් ඒකත් බැහැර වෙනවා නේද සමුදේ දුර වෙනවා නේද කියලා ආසාදානින්ම නිස්සරණය දුක්ඛ සමුදේ නිරෝධය මේ සියල්ල දකින්න මේ ප්‍රතිපදාව දිගින් දිගට අනුගමනය කළොත් දුක් දිරෙනවා කියන එක වැඩි කලක් යන්න ඕන එකක් නම් නෙවෙයි. එනිසා මේ වැඩ පිළිවෙල අනුගමනය කරන්න නැත්නම් කිවිසයක් අරගෙන ගැටලු තැන් අපි ඉන්න සාගන්න බලමු.